මිලනකරු රවුෆ් හකිම් මැතිතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගරු මුරාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම සතුටු වෙනවා ඔබතුමා මුරාසනේ ඉදිද්දී, විශේෂයෙන්ම ඔබතුමා නීතිඥවරයෙක්, ඒ වගේම අපේ අතිරේක ලේකම්තුමියත් නීතිඥවරියෙක්. මේ මොහොතේ ජයන්ත වීරසිංහ ජනාධිපතිතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අර නීති විද්‍යාල විභාගය පිළිබඳව ප්‍රශ්න පත්‍රවලට ඉංග්‍රීසි භාෂාවෙන් උත්තර ලිවීම පිළිබඳව තියෙන ඒ අර්බුදයට එතුමා දරපු ආකල්පයට වෙනස් ආකල්පයක් මන් දරන්නේ. ඔබතුමාත් මාත්‍රික එකඟ වෙයි කියලා මම හිතනවා. ඒ වගේම අපේ අමාත්‍යතුමත් මේ පිළිබඳව ඇත්ත වශයෙන්ම ඉතාම හැඟීම්බර ප්‍රශ්නයක් කියන එක තේරුම් ගන්න තිබෙනවා. ප්‍රශ්න පත්‍රයකට උත්තර ලිවීම පිළිබඳව අපි කතා කරොත් ප්‍රශ්න පත්‍රය අධ්‍යයනය කිරීම, ඒක තේරුම් ගැනීම, ඒ කියන්නේ comprehension of a question paper is different from writing answers for the question about the ability of a particular student. Now we know that there are students who come from very difficult areas, who have studied in the vernacular languages. Yourself, Honorable Minister, and me as an example, we all came from rural areas. So when we came to Colombo, though we have learnt English and have improved English over a period of time, but when we entered law college, we were not confident enough to answer question papers in when it came to certain papers. So wherever now, of course, all the lectures are being conducted in English. That's quite a bit of a problem. But in our days, we had also some lectures in our own mother tongue. So, this difficulty has to be properly understood. The Council of Legal Education, headed by His Lordship the Chief Justice, must also listen to this issue a little more sensitively, because this is a much more deeper problem, because this has a socio-economic complications because of the education policy in our country. So it's not something that students cannot be held at fault for not being able to or rather refusing or protesting to sit for exams in the English language. It is true. Now our courts, our original courts, conduct cases in the national languages. So when the original courts are conducting cases in the national languages, of course our superior courts, even in making submissions in the original courts, of course we use English. That's a different matter. So the Honorable Minister, I'm sure, understands the issue, the sensitivity attached to it, and I'm sure a proper decision will be made. I'm told that the councillor now given a concession for repeaters to sit for papers in their own mother tongue. But that's insufficient, because the problem runs much deeper. And therefore, this matter should be taken to consideration. And I hope you will approach His Lordship the Chief Justice, and we, some of our legislators also, can come and talk. I'm sure, you know, we have some different opinions, like President's Counsel Jayanta Veerasinghe. But still, this issue needs to be discussed and resolved, so that at least some kind of comfortable time period had to be given for people to be ready to answer all question papers in the English language. Having said that, let me also endorse what the MP Mujibur Rahman and a few others spoke about the Easter Sunday attacks and the indictments that have been filed and various controversies attached to it. මේ පිළිබඳව කතා කරනවා නම් මේ පාස්ක විරිදා සිද්ධිය පිළිබඳව විශාල ප්‍රශ්නාර්ථයක් දැන් මතුවලා තිබෙනවා. මේ පිළිබඳව තියෙන නොයෙකුත් කාරණා මැද්දේ අපි සැලකීමට ගත යුතු අනිකුත් දේවලුත් තියෙනවා. විශේෂයෙන්ම මේ හැම සිද්ධිදාමයක් දිහාම පාස්ක විද්‍යා සිද්ධියේ සහරාන්ගේ මේ සිද්ධිදාමය පටන් ගත්තේ 2016 වසරේ ඉඳලා. 2016 ඉඳලා 2019 අප්‍රේල් 21 වෙනද වෙනකන් ඒ සිද්ධිදාමයන් සිදු වූ හැම දවසක් පුරාම ඇවිත් ඒකට සමාන්තරව සිදු වූ අනිකුත් දේශපාලන ක්‍රියාදාමයන් එක්ක සංසන්දනය කරද්දී යම් දේශපාලන වැඩසටහනක් අනුව මේක ක්‍රියාත්මක වුණාද කියන සැකයක් මතුවෙනවා. ඒ පිළිබඳව මට විශාල කාරණා කීපයක් කියන්න පුළුවන්. දැන් මේ පිළිබඳව මීට කලිනුත් කීප වතාවක් කතා කරලා තියෙනවා. එබැවින් විශේෂයෙන්ම මේ අධිචෝදනා පත්‍රය සැකසීමේදී දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ මෙවර දැන් 20,000කට වැඩිය the charge sheet contained almost more than 20,000 charges. 23,000 charges. Now, this is an absurd situation. Now, the former IGP and the former defense secretary were acquitted by court. I do not know what happened in the case. But then what happens is, now, I am sure Attorney General Department, I am told that they have about 35 vacancies at the moment for state council. They are having a serious human resources problem within the department. Now, if you want to prepare one indictment, you might, you know, within a day, I don't think a state council can sit and go through papers and even at least produce 3 indictments for a day. So difficult. But whereas I am told sometimes they are now proudly saying that we are producing almost 1,000 indicts per month, right? How is it humanly possible? And finally, all these cases will go without any success in courts. And you must realize that if at all, now in the British system, I am told, now the Crown Prosecution Service will have, you know, they have a practice called suspended prosecution. Now when you don't have, you know, you assess the rate of success of a charge, and then if there is a possibility of that case not succeeding, if there is a small iota of a doubt that it might not succeed, then they suspend the prosecution and then look at the future conduct of the person to be charged, so that you don't right away go and charge all these people. This is what is happening. There are so many cases that are failing in the courts of law, and then if you look at the success rate in the particularly in the criminal side, I must say that in our entire criminal justice system, we must revisit it, we must look at it, because absolutely puerile attempt at many cases, when you see the success rate in courts, we are there, it's a very, very sorry state of affairs. Poor people are spending hours and hours in courts. They are almost, some of them are spending their entire lifetime in courthouses. And finally, you get acquitted. Either you get discharged or acquitted. So this is now for instance, now look at our in the criminal courts also, we must try to see whether we can introduce a mediation effort. So we can, through mediation, we can settle so many cases without going to trials. Of course, the Honorable Minister Ali Sabri, and the process started while I was there, about the pre-trial process. Now we have introduced that. But that has not also become very successful, because we are trying to use the same judges to do the pre-trial matters also. So we need to have separate cadre appointed, so that pre-trial judges, both at the magistrate level and the district court level, that we will do away up to framing of issues, we'll have those matters disposed of easily, and also try and see whether mediation is possible and settle the matters there. It doesn't happen. Now we look at our traffic courts. It's a total waste of time. We can do all that can be done online. Police can be asked to send the charge sheet by post and ask the person who is being charged whether he's pleading or not, and then take a payment and then finish it off without having to have all these courthouses and sitting for days on end and wasting time and money. The entire traffic court system can go through a dramatic change. This is happening in so many other countries. Unless it is a very serious, fatal accident case, you can refer it to the MC right away, or the area MC. Then you can also extend the circuit court system. Now, it's a question of proximity to court. Litigants are wasting time traveling from one place to the other. Now, I am told now they have set up a circuit court in Kenya. I would like to request you to set up a circuit court in a place like Deltota, the Galaha police. Now, Honorable Minister, your Deputy Minister knows, the Hewahatta is a very large area. People have to travel 40, 50 miles to come to Kandy to attend to MC matters, which is filed by the Galaha Court. So you can set up a court somewhere there, a circuit court. One of the magistrates can come and sit in circuit for a day in a week and dispose of all the cases without those people having to travel all the way. So this request I am making, because I have even identified some places in Deltote area for you to set up the courts if necessary. So these matters would like to bring to attention. So so when it comes to the issues pertaining to the now your Honorable Minister, I am told the bribery commission has also been gazetted under you, is it? Is it bribery commission, has it been gazetted under you or under the president? No, it is under the president, yes. But then the independent body, you know, for purposes of the vote. Yeah, I know. So what I'm trying to say is that today at the party leaders meeting, we were talking about the new bribery act, the amendments. The Honorable Sarat Jayamana the other day, new bill, Honorable Sarat Jayamana the other day presented the bill, a very wonderful piece of legislation, a lot of areas of reform that we have been proposing for a long time has been embodied in the act. I think we should rather introduce it soon, bring the bill and introduce it to Parliament so that we can have it passed. Along with that, what is important is to also look at the stolen assets recovery law. We have to have a separate law for stolen assets recovery. And I am told President's Counsel Sarat Jayamana and His Lordship Yasantha Kothagoda has co-authored a concept paper on non-conviction-based stolen asset recovery provisions to be... No, not only disposal of production, even for confiscation. Either so, I don't know. Anyway, this was what I was told by President's Counsel Sarat Jayamana the other day. So, with those, some of those new novel ideas to bring into these laws. And I would like to refer now, when we talk about the criminal justice system and the reforms that are necessary to be introduced, it is important to look at the police department and its conduct. Now, police department, when you talk about the conduct, now you see today in the morning editorial, there's an interview. The chairman of the police commission, former IGP Chandra Fernando's article. If we work independently, it doesn't matter. Even if we go and meet God. Now, this is about meeting a VIP at the Kottanayak Airport. Now, everybody, all of us here, belonging to different faith groups. You know, if we get a chance to meet God, all of us will be happy. That's a different matter. But then God is one thing, Godfather is something else. Now, you go and meet your Godfather when he arrives at the airport, and then what is worse is the excuse he is trying to give. He would rather have said this: I am an independent chairman, I can go and meet anybody, my independence will not be affected, we could have accepted. What he says is, I suddenly heard a commotion and I went there to see whether some police assistance is necessary. So this kind of puerile explanations are not necessary. All of us know about godfathers and cronies and all that. But besides that, I have nothing against the chairman of the police commission. But the problem is, when such things take place, the confidence in the independence commission is gone. This is the whole issue. So these things have to change. So police department and police commission is trying to... I must say, the former chairman of the police commission, Ranjit Abhay Surya, one of our most respected silks in this country, who performed a wonderful job as the police commission chairman. He was a senior practitioner in the criminal courts, and his son is an additional Solicitor General now in the department. So such people with such eminence was able to give so much confidence to the police commission's activities. So a lot of things my time is up. I know I would finally ask a small matter regarding the Valachena courts. You know, the courts have now been shifted to a very a place rather into the interior rather than on the main road. It was on the main road, Colombo, from the Batiklo Colombo main road at Valachena. Now it has been shifted to Kalkuda. It should have rather been, you know, there was a land identified at Navaladi Junction, which should have been convenient for everybody. Large section of people have to now travel far. Now, this has been done during Mr. Ali Sabri's time. So I think Honorable Chandrakandan, Mr. Pillayan brought some pressure and wanted to be shifted right into the interior. It has caused a lot of inconvenience. So such decisions have caused a lot of difficulties for people. So these things, if they can be reversed, we'll be happy. Similarly, of course, now with the time being up, I will conclude with that. Thank you.
Thank you. ඔය එමුතුමා
විදඩියක් ගන්න මම ගරු මන්ත්‍රීතුමා කියපු කාරණා දෙකක් පිළිබඳව පොලිස් නීතිය ඔබතුමා දන්නව අවුරුදු 185කටත් වැඩි පරණ ඕඩිනන්ස් එකක් ආඥා පනතක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දුන්නා දැන් සති කිහිපයකට පෙර අලුතෙන්ම පොලිස් පනතක් මේ කිටුම්පත් කරන්න ඒකම වංචා දූෂණ වැළැක්වීම සඳහා ඇන්ටි කරප්ෂන් ලෝ එක මේ වෙනකොට අත් වශයෙන්ම කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙන මේ ප්‍රමාදයේ තිබෙන්න වෙන කිසි කාරණයක් නිසා නෙවෙයි අපි පක්ෂනායකවරුන්ටත් සිවිල් ක්‍රියාකාරී සමාජය අයටත් සබා දීලා තියෙනවා ඒගොල්ලන්ගේ තවත් අදහස් ගන්න මේක තවත් ටිකක් ඉම්ප්‍රූව් කරන්න ඕමනා නම් ඒගොල්ලන්ගේ අදහසුත් එකතු කරන්න අනික your honorable member referred to the independence of the chairman of the police commission and that is why that's in the new anti-corruption bill that we have proposed, that we are not going to appoint those retired people as commissioners to the commission because they have no responsibility, no independence, nothing. They act according to their whims and fancies. The finally people will have to suffer, so nobody is responsible. We won't allow that to happen in the future. Thank you very much.
Bostuti, Milagana Garu, Uday Prabhat, Gamambil Metuma, Vinadi Atakakala Tina, Order Please, Mula Senator Garu Vasanta Yapa Bandar Metuma.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් කිරීම පිළිබඳ මේ ගරු සභාවේ දවස් ගණනාවක් සාකච්ඡාවක් සිදු වුණා. මෙහිදී බොහෝ මන්ත්‍රීවරු මතු කරපු කාරණයක් තමයි 2020ට කලින් නීති ප්‍රවේශ විභාගය සිංහලෙන් දෙමළෙන් තමන්ගේ මව් භාෂාවෙන් ලැබපු අය හිටියා මේ අයට මේ තීරණය හරහා දුෂ්කරතාවයක් මතුවෙනවා ඒ නිසා මේ තීන්දුව කල් දාන්න කියලා සරලව කියනවා නම් තීන්දුව හොඳයි හැබැයි දැම්ම කරන්න එපා කියලා ඒක වැරදි මේක පහු වෙලා හරි කළ යුතු දෙයක් නෙවෙයි මේක වැරදි තීන්දුවක් ඇයි අපි එහෙම කියන්නේ අපේ රටේ සාතිෂේ බහුතරයක් ජනතාව අපේ දරුවන් ඉගෙන ගන්න මව් භාෂාවෙන් සිංහලෙන් හෝ දෙමළෙන් 100%කටත් වඩා අඩු ගණනක් තමයි ඉංග්‍රීසි භාෂාවෙන් පාසල් අධ්‍යාපනය ලබන්නේ. ඒ නිසා නීති විභාග සියල්ලම ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් පැවැත්වීමෙන් අර මව් භාෂාවෙන් පාසල් අධ්‍යාපනය ලබපු දරුවන්ට අසාධාරණයක් සිද්ධ වෙනවා. මේ අය එහෙම නැත්නම් අර විශේෂ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබපු 100%ට මව් භාෂාවෙන් අධ්‍යාපනය ලැබපු දරුවන්ට සාපේක්ෂව විශේෂ වාසියක් හිමි වෙනවා. ඇත්තෙන්ම විභාගයේ සමත් වීමේ වැඩිහිටි කඩක් එතකොට ලැබෙන්නේ බුද්ධිමත් දරුවට නෙවෙයි දැනුම තිබෙන දරුවට නෙවෙයි තමන්ට ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන්න සමත් වෙච්ච ප්‍රභූ පන්තියේ දරුවට වරප්‍රසාද පන්ති ලැබිච්ච දරුවන්ට ඒ නිසා රටට නායකයන් බිහි කරන නීති වෘත්තිය ප්‍රභු පන්තියට සීමා කිරීමේ කුමන්ත්‍රණයක් විදියටයි අපි මේ කාරණේ දකින්නේ මුලාසනාසුඩ මන්ත්‍රීතුමනි රම්බණ්ඩා සිනියරත්න මහත්තුමා වගේ හද්ද පිටිසරින් නීති ක්ෂේත්‍රයට ඇවිල්ලා නීති ක්ෂේත්‍රයේ ජයකේලි නංවපු නීති වෘත්තිකයන් අතීතයට පමණක් අයිති පුද්ගලයන් බවට මේ තීන්දුවෙන් පත් කරනවා. අපේ මහේස්ත්‍රාත් අධිකරණේ, දිසා අධිකරණේ, මහා අධිකරණේ කටයුතු කරන්නේ සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන්. ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය පමණයි ඉංග්‍රීසි භාෂාවෙන් කටයුතු කරන්නේ. එහෙනම් මේ අධිකරණවල 90%ක කටයුතු කරන්නේ සිංහලෙන් සහ දෙමළෙන් නම් මේ ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා දිය යුතුයි, විභාග පැවැත්විය යුතුයි කියන තර්කයට තියෙන පදනම මොකද්ද කියන ප්‍රශ්නේ අපිට මතුවෙනවා. අපිට පේන එකම පදනම තමයි මේ ප්‍රභූ පන්තියට නීති වෘත්තිය සීමා කර ගැනීමට දරන උත්සාහය. දැන් මේක මේ සභාවේ මතුවෙච්ච තර්කයක් තමයි ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු තියෙන්නේ ඉංග්‍රීසියෙන්, නීතිය පිළිබඳ හොඳ පොත් ලියවිලා තියෙන්නේ ඉංග්‍රීසියෙන්, ඒ නිසා නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාෂාවෙන් කරන්න ඕනි කියන එක. අපේ දරුවෝ වසර 13ක් තිස්සේ පාසලේ ඉංග්‍රීසියෙන් ඉගෙනගෙන ඉංග්‍රීසි පොතක් පතක් කියවලා තේරුම් ගන්න බැරි කමක් නැහැ. ඒ දරුවෝ තෝ ඉංග්‍රීසි පොත් කියවනවා. ප්‍රශ්නේ තියෙන්නේ දරුවන්ගේ වාග්මාලාවේ, වොකැබියුලරි එකේ. තමක් අර ඉංග්‍රීසියෙන් ඉගෙනගත්ත දරුවාට සාපේක්ෂව තමන්ගේ හිතේ මතුවෙන අදහස විභාගයකදී ලියාගන්න මව් භාෂාවෙන් ඉගෙනගත්ත දරුවාට ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්න වෙදි බැරි වෙනවා. ඒ නිසා මේ දරුවන්ට නීතිඥයා වෙන්න තමන් කැමති භාෂාවකින් විභාගෙට ලියලා අවස්ථාව දෙන්න. ඊට පස්සේ නීතිඥ වෘත්තිය ඉහළට යන්න, පොත්පත් නඩු තීන්දුව කියවගන්න, ඉංග්‍රීසි භාෂාව හදාගෙන ඒ අය සමහර විට ඉංග්‍රීසියෙන් පාසල් අධ්‍යාපනය ලැබුව අයට වඩා හොඳට ඉංග්‍රීසි භාෂා හසුරවන්න පුළුවන් වේවි. ඒ ඔවුන්ට, ඒ අහිංසක දරුවන්ට මේ වෘත්තියට එන්න තියෙන අවස්ථාව නැති කරන්න එපා කියන එක අපි කියනවා. ඒ වගේම අසරණ වෙන්නේ ඒ දරුවෝ විතරක් නෙවෙයි, මේ රටේ බහුතර ජනතාවත් අසරණ වෙනවා. උසාවියට එන්නේ මව් භාෂාව කතා කරන්න බැරි නීතිඥයෝ නම්, අර උසාවියේ සියල්ල සිදුවෙන්නේ ඉංග්‍රීසියෙන් නම්, අපි නීතිඥයාට කිව්ව කරුණු දුන්න උපදෙස් ඒ ආකාරයෙන්ම නීතිඥයා අධිකරණේ කියනවද, වැරද්දක් එහෙම කරනවද කියලා අර අහිංසකයා බලා දැනගන්නේ කොහොමද? බද්දේගම නවකතාවලිය ලෙනාඩ් වූල්ෆ් ගේ සිලිඳු කියන චරිතේ අනේ උසාවියේ සියල්ල සිදුවෙන්නේ ඉංග්‍රීසියෙන්. ඒ ප්‍රතිඵලයක් විදියට සිලිඳුට මරණ දඬුවම නියම කරන්න හේතුව විතරක් නෙවෙයි අඩුම ගණනේ සිලිඳුට මරණ දඬුවම දුන්න කියන එකවත් සිලිඳු දැනගෙන හිටියේ නැහැ. අපි අධිරාජ්‍යවාදී යුගයේ පව කරලා ඇවිල්ලා නැවත වතාවක් මේ රටේ අහිංසක ජනතාවට සිලිඳුගේ ඉරනම අත්කරන්න ඉන්න දෙන්න එපා කියලා අපි අධිකරණ අමාත්‍යතුමාගෙන් ඉල්ලනවා. අපි දන්නවා අධිකරණ අමාත්‍යතුමා මේ වැඩේට පෞද්ගලිකව විරුද්ධයි. එතුමා මේ සටනේදී ඉන්නේ අපෙත් එක්ක. හැබැයි මේ අවසාන තීන්දුව තියෙන්නේ නීති අධ්‍යාපන සභාවේ. නීති අධ්‍යාපන සභාව ගැන මේ ප්‍රශ්නේ කතා කරන්න ආපු නීති ශිෂ්‍යයන් අපූර්ව තර්කයක් ගෙනාවා. ඒක මේ සභාව දැනගත යුතුයි, අධිකරණ අමාත්‍යතුමාගේ අවධානයට යොමු විය යුතුයි. මොකද ඒ කාරණේ නීති සභාවේ මුලසුනේ ඉන්නේ රටේ ගරු අගවිනිසුරුතුමා. එතකොට මේ නීති සභාව ගන්න තීන්දුවකට එරෙහිව මේ නීති ශිෂ්‍යයන්ට ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන්න බෑ. ඇයි? විනිසුරු වරුන් විසින් ඇගයීමට ලක්කරන සිද්ධ වෙලා තියෙන්නේ අගවිනිසුරුතුමා මූලසුනේ තබාගෙන ගත්ත තීන්දුවක්. ඔතන විතරක් නෙවෙයි, මහපොළ භාරකාර අරමුදල ගත්තත් ඒකේ සභාපති වෙන්නේ නිලබලයෙන් අගවිනිසුරුතුමා. මම මේ වර්තමාන අගවිනිසුරුතුමාට දෝෂයක් නගනව නෙවෙයි, එතුමා නීතිපති දෙපාර්තමේන්තුවේ ඉන්න කාලේ ඉඳන් අපි පෞද්ගලිකව හොඳින් දන්නවා. මේ මතු කරන්නේ මේ නීතියේ තියෙන ප්‍රශ්නේ විනිසුරුතුමන්ලා විධායකයේ කොටස්කරුවන් බවට පත් වුණොත් ඒ අය විධායකයේ වාඩි වෙලා ගන්න තීන්දුව නැවතවතාව විනිසුරු පුඩුවේ වාඩි වෙලා හරිද වැරදිද කියලා බලන්න සිද්ධ වෙනවා. විධායකයේ නිවැරදිභාවය පරීක්ෂා කරන්න තමයි මේ විනිසුරුතුමන්ලා ඉන්නේ. ඒ නිසා මෙතන අනිවාර්යයෙන්ම බැඳියාවේ ගැටුමක් තියෙනවා. ඒ නිසා විනිසුරුවරුන් විධායකයේ තනතුරු හෙබවීම නැවැත්වීමට දැනට පවතින නීති සංශෝධනය කරන්න කියලා ගරු අධිකරණ අමාත්‍යතුමායි මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, 21 වෙනි සංශෝධනය සිදු කරන වෙලාවේ ඉතාම වැදගත් කරුණක් අපේ ව්‍යවස්ථාවට එකතු කරන්න කියලා අපි අධිකරණ අමාත්‍යතුමායි ඉල්ලුවා. ඒ තමයි පශ්චාත් නීති විවරණය, නැත්තම් පෝස්ට් ජුඩිෂියල් රිවීව් කියන එක. අපේ රටේ නීතියක් සම්මත වුණාට පස්සේ ආයේ කොහෙවත් අභියෝගයට ලක් කරන්න බෑ. හැබැයි ඉන්දියාවගේ රටවල නීතිය සම්මත වුණාට පස්සෙත් ඒ ව්‍යවස්ථාවට පටහැනි භාවයක් පේනවා නම් ඒ අයට අධිකරණයට යන්න පුළුවන්. දැන් අපේ රටේ පනතක් ගේන්න කලින් ගැසට් මගින් ප්‍රසිද්ධ කරන බවත් ඇත්තයි. පනත ගෙනාවට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කළ හැකි බවත් ඇත්තයි. නමුත් පනත් කෙටුම් පතක් කාර්යක සභාව අවස්ථාවේදී අපි බරපතල වෙනස්කම් වලට ලක් කරනවා. ඒවා අධිකරණයේ ඉදිරියේ අභියෝගයට ලක් කරන්න මේ රටේ ජනතාවට හැකියාවක් නැහැ. ඔව් සමහර කට්ටිය කියන්න පුළුවන් බය වෙන්න එපා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ කිසිම පනතකට හරයාත්මකව ආගන්තුක දෙයක් දාන්න බෑයි කියලා 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ව්‍යවස්ථාවට එකතු කරලා තියෙනවා. හැබැයි එහෙම දෙයක් දාන දේ හරයාත්මක ආගන්තුකද නැද්ද කියලා කවුද තීරණය කරන්නේ? කාටද මේ බලය තියෙන්නේ? මේ පාර්ලිමේන්තුවේ ඉන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් තමයි ඒක කරන්නේ. අපි දැක්කා 2017 දී පළාත් පාලන මැතිවරණ පනතර සංශෝධනයක් ගෙනාවා කාන්තා නියෝජනයේ සාතික් කරන්න. හරිම ෂෝක් කියලා කවුරුවත් අධිකරණයට ගියේ නැහැ. හැබැයි කාර්යක සභා අවස්ථාවේදී ක්ෂේත්‍ර නිලධාරීන්ට ඡන්ද ඉල්ලීම අයිති නැති
කරලා
ඒක ප්‍රශ්න කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා අපේ රටේ නීති අධිකරණයේ විනිශ්චයකාරවරුන් දෙපාර්ශ්වයේම නීතිඥයන්ට සවන් දීලා දෙන තීන්දුවයි පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් තනියම ගන්න තීන්දුවයි කිසිසේත්ම සංසන්දනය කරන්න බෑ. ඒ නිසා ශ්‍රී ලංකාවේ අද නීතිය තියෙන භයානක තැනක ඒ භයානක උවදුර වැළැක්වීමට නම් හැකි ඉක්මනින් පශ්චාත් අධිකරණ විවරණේ නැත්තම් පෝස්ට් ජුඩිෂල් රිවියු සංකල්පයේ අපේ ව්‍යවස්ථාවට එකතු කරන්න කටයුතු කරන මෙන් අධිකරණ අමාත්‍යමාගේ ඉල්ලා සිටීමෙන් මම නිහඬ වෙනවා.
ස්තුති ගරු ඩීබී හේරත්නතුමා, ඔබතුමාට විනාඩි 5ක කාලයක් ලැබෙනවා.
මූලාසන ආරෝඪ ගරු මන්ත්‍රීතුමනි, විනාඩි 10ක් තිබෙච්ච එක 5ට බහැලා භාගයක් දෙන්න. බොහොම කඩගාටුයි. අද ඉතාමත් වැදගත් අමාත්‍යාංශ දෙකක පිළිබඳව සාකච්ඡා කරන මොහොතේදී මම කාලේ සීමා වෙලා තියෙන නිසා අපි අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවය දීලා කතා කරන්න කැමැති. මොජිබර් රහුමන් මන්ත්‍රීතුමා ප්‍රකාශ කරා පාස්කු ඉරිදා ප්‍රහාරයත් එක්ක බරපතල ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා කියලා. ඒ වගේම පහුගිය මැයි මාසේ 9 වෙනිදා මේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරන නිසාම බරපතල ජීවිත අවදානමක් අපිට තිබුණා. මේ කාරණා දෙකෙදිම මම උදාහරණයට ගත්තේ පිහිට වුණේ අපිට නීතිය. නීතිය ආධිපත්‍ය නොතිබුණා නම් පාස්කු ප්‍රහාර තවත් වෙන්න තිබුණා. ඒ වගේම නීති ආධිපත්‍ය මේ රටේ තිබුණේ නැත්නම් මැයි මාසේ 9 වෙනිදා සිදුවීම් තවත් දිගටම වෙන්න තිබුණා. ඒකෙන් අපි තේරුම් ගන්න ඕන මේ රටේ මිනිස්සුන්ගේ මෙලෙච්ඡත්වයෙන් පිරිච්ච කොටසක් ඉන්නවා. ඔවුන්ගෙන් අපිට සුරක්ෂිත වෙන්න තියෙන එකම තැන නීතිය කියලා. අද නීතිය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ කතා කරනකොට විශේෂයෙන් අපි අවධානය යොමු කරන්න ඕන මේ පාලක පක්ෂයේ හැටියට 50-27ක් අධිකරණ ඇමතිතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරා. එහෙම තිබුණ නැත්නම් මත්ද්‍රව්‍ය උදාහරණයට ගත්තාම අයිස් කියන මත්ද්‍රව්‍යයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ. ඒ නිසා කාලයට සාපේක්ෂව නීතිය නිර්මාණය කිරීමේ වගකීම පාර්ලිමේන්තුවට පැවරෙනවා. ඒ අනුව ගත්තහම මේ කාරණාව කාර්යක්ෂමව වර්තමාන අධිකරණ ඇමතිතුමා රාජ්‍ය ඇමතිතුමා ඉටු කරනවා කියන එක අපි පැහැදිලිව පිළිගත්ත සත්‍යයක්. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමැතියි. රටක් හැටියට ගත්තහම කවදාකවත් නැත්තරම් මත්ද්‍රව්‍ය, ඒ වගේම පාතාලය, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මිනී මැරීම්, ගෙවල් ගිනි තැබීම් මේ රට තුළ අපිට දකින්න තියෙනවා. එතන මේ නීතිය කොච්චරක් දුරට ශක්තිමත් වුණාද කියන කාරණාව පිළිබඳව, ඒක මේ රට තුළ කොයි විදිහද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන්කමක් නැහැ. දිනපතා පුවත්පත් දැක්කහම මේ මහා බරපතල අපරාධ මේ මහා පොලිස් සිද්ධ වෙනවා. ඒ නිසා අපි ඒ වෙලාවේදී මේ වගේ අපරාධ කරාපුවාම නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වුණාම විත්තිකරුවන්ට ලැබෙන දඬුවම, වැරදිකරුවන්ට ලැබෙන දඬුවම, සෑහෙනවද කියන එක පිළිබඳව ප්‍රශ්නය. අද අරාබික් රටවල් දැක්කහම ඒ නීති ක්‍රියාත්මක වන තැන්වල සමහර විට මානව හිමිකම් කියන කාරණාවත් එක්ක ගත්තහම ඒ රටවල්වල එකම විදිහක් දඬුවම් දෙන්නේ, අපේ රටේ මානව හිමිකම් එක්ක තව විදිහකට දඬුවම් දෙනවා. මම විශ්වාස කරනවා මේ නීතිය කියන කාරණාව කේක් ගෙඩියක් නම් මානව හිමිකම් කියන අයිසිං වලින් මේක ආවරණය කරලා තියෙන තාක්කල් අපිට මේ රටේ යුක්තිය හා සාධාරණත්වය පිළිබඳව විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අපි අවධානය යොමු කරන්න ඕන අපේ රටට සාපේක්ෂව අපේ රටේ අධිකරණ ක්‍රියාවලිය අපරාධ කරුවන් පිළිබඳව කොයි විදිහටද නිරීක්ෂණය කරන්න ඕන කියන කාරණාව. අධිකරණ ඇමතුමා අති විශාල ඉලක්කම් ප්‍රමාණයක් කිව්වා නඩුව විභාග වෙනවයි කියලා එතුමාගේ කතාවේදී. මේවා සඳහා ගත වෙන කාලය විභාග කරන්න තියෙන අපහසුතාවයන් මෙන්න මේ කාරණාවත් එක්ක ගත්තහම අපි මේ ප්‍රායෝගික ගැටලු निराකරණය කරගන්නත් මේ ප්‍රතිපත්ති සම්බාධකයන් හැටියට අපි කටයුතු කරන්න අවශ්‍යයි. ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි, මං ඉස්සෙල්ල කියාපු මද්ද්‍රව්‍ය පාතාලයේ ළමා අපචාර ස්ත්‍රී දූෂණ මිනී මැරීම සහ ගිනි තැබීම් වලට හවුල් වෙන පවුල්වල පිළිබඳව හරි විදිහට විනිශ්චය කරලා ඔවුන්ගේ ඉදිරි පරම්පරාව මෙවන් තත්ත්වයන් එක්ක කොයි විදිහටද ඔවුන්ගේ පරම්පරාව ගත කරේ කියන කාරණාව අනාගතේ බාරගන්නේ පවුල්ලා ඉන්නවනම් ඒ පිළිබඳව සැලකිලිද ගන්න ඕන. අපි දන්නවා පහුගිය කාලේ පොලිසියට කවුරු හරි බඳව ගන්න යනවනම් ඔහුගේ පරපුරේ කවුරු හරි තාත්තා නැත්නම් ඒ පරම්පරාවේ කෙනෙක් අපරාධ කරලා තිබුණානම් ඔවුන් පොලිසියට බඳව ගත්තේ නැහැ. අන්න එවන් තත්ත්වයකට යන්න මේ වගේ මහා බරපතල අපරාධ කරන අයට සහ ඔවුන්ගේ පරම්පරාවලට එකතු වෙන ගිනුමකට මේවා එකතු කරන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. මුලාසනාරුළු ගරු සභාපතිතුමනි, අද මෙතනින් එහාට ඔබතුමා මට විනාඩියකට තව සීමාවක් කරා. මම විශේෂයෙන් මතක් කරන්න ඕන පහුගිය මැයි මාසේ 29 වෙනිදා මේ රටේ කෙරිච්ච අපරාධ ගෙවල් 500 ගාණක් ගිනි තිබ්බා. පාර්ලිමේන්තු නියෝජනය කරන මන්ත්‍රීවරු 74 දෙනෙකුගේ නිවාස ගිනි තිබ්බා. මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කමිටුවක් පත්
කළා. කාලය අවසන් කර මන්තුමා
මට විනාඩියක් දෙන්න. මුලාසනාරුළු ගරු සභාපතිතුමනි, වසන්ත කරන්නාගොඩ, දයා රත්නායක, ඒ වගේම එයා වයිස් මාසල් ගුණතිලක කමිටුවක් පත් කරා. ඒ කමිටු වාර්තාව හදන්න විශාල මුදලක් වියදම් කරා. ඔවුන්ගේ නිරීක්ෂණ මොනවද කියලා මේ පාර්ලිමේන්තුව අපි දන්නේ නැහැ. ඒ 9 වෙනිදා පහුගිය මැයි මාසේ කරපු ඒ මහ විශාල විනාශය පිළිබඳව ඒකට වගේ කියන්න ඕන කවුද? ඒගේ යම්කිසි මූලිකයෝ ඉන්නවද මේ දේ කරන්න? මේ පිළිබඳව හොයාගත්තේ නැහැ. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවෙන් ඒ වසන්ත කරන්නාගොඩ මෙතුමාගේ සභාපති නියුක්ත කමිටුවේ නිර්දේශ මොනවද කියලා මේ පාර්ලිමේන්තුවට දැනගන්න සලස්වන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මේ වන විටත් මේ වගේ ක්‍රියාකාරකම් මේ රට තුළ සිද්ධ වෙනවා. මේ කෙරෙන ක්‍රියාකාරකම් නැත්තම් මේ රටේ මිනිස්සුන් ජීවත් වෙන්න පුළුවන් පසුබිමක් හදන්න යන ගමන පිළිබඳව කතා කරනකොට මේ රටේ මිනිස්සුන් ජීවත් වෙන්න පුළුවන් මානසිකත්වයක් ඇති වෙන විදිහට නීති ආධිපත්‍ය සුරක්ෂිත කිරීමේ වගකීම අපිට තියෙනවා කියන එක මතක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමා ස්තුතිවන්ත වෙමින් මම කතාව මෙතනින් අවසන් කරනවා.
Thank you. Honorable Asoka Besinghe, you have 10 minutes.
Stuti Murasata Mantumani, Varahaya Gwanseva Amatyanse Pilibanda Ade Vaisirse, Lankave Vaisirseyak, Nathi Ekam Amatyanse Civil Gwanseva Amatyanse. Bhandagaren Kisi Mudalak Civil Gwanseva Amatyanse Wen Karanne Naha. Wenath Amatyanseyat Ekka Ekathu Vela Thamai Tiyenne. Eka Nisa E Tiyena Ayathana Civil Gwanseva Anshaya E Wageyama Gontotobala Gwanseva Samagama ශ්‍රී ලංකා ගුවන් සමාගම එයා ශ්‍රී ලංකන් සමාගම මේ තුනම මුදල් උපයන ආයතන. ඒ නිසා සතයක්වත් අපිට ලබා දෙන්නේ නැහැ. ගුවන් සේවා විශේෂයෙන්ම ගුවන් සේවා සපයන ආයතන 38ක් සමාගම් 38ක් මේ ලංකාවට ගුවන් යාන එනවා. දවසකට ගුවන් යාන 175ක් පමණ එනවා අපේ ලංකාවට. මාසිකට 5000ක් පමණ, වසරකට 60000ක් පමණ මේ ගුවන් යාන ලංකාවට එනවා. අපේ ගුවන් තොටුපළේ ධාරිතාව මිලියන 6යි 60000. ඉතින් ඒක ඉතාමත්ම දැන් තදබදයකට පත් වෙලා තියෙන. ඒක නිසා තමයි විශේෂයෙන්ම ජයිකා සමාගමත් එක්කතු වෙලා ගුවන්තොටුපළ දෙවෙනි අදියර පටන් ගත්තේ. මම මේ රාජ්‍ය ඇමති වෙලා ඉන්න කාලේ අපේ ඇමතිතුමත් ඉන්නවා. අපි කාලේ පටන් අරන් ඒක දැන් කොසේ වෙතත් මේ රට ආර්ථික අර්බුදයට ගිහිලා බංගලොත් අත්තට පත් වුණාට පස්සේ තායිසේ සමාගම తాවකාලිකව මෙම වැඩ නතර කරලා තියෙනවා. මං හිතන්නේ විශේෂයෙන්ම ව්‍යාපෘති 12ක දැන්ට ජයිකායක නවත්තලා තියෙනවා. මේක කවදාහරි ආයේ නැවත පටන් ගන්නකම් ගුවන්තොටුවේ විශාල තදබදයක් තියෙනවා කියලා කවුරුත් දන්නවා. ඒ නිසා ඒ සඳහා වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. විශේෂයෙන්ම ඒරෝ බ්‍රිජස් දැන් මම හිතන්නේ මේ දවස්වල ඒ මුදල වැඩි නිසා වැඩ කරන්න නැහැ කියලා ආරංචි වෙලා තියෙනවා. ඒ වගේම ට්‍රාන්සිට් ඒරියා එකේ අතනමැදි යන්න සඳහා පහසුකම් ටිකක් අඩුයි. මොකද දැනට මේ දවස්වල පළවෙනි වතාවට ඉතිහාසයේ 2020 සහ 21 ගුවන්තොටුපළ පාඩු ලැබුවා. ඒ පාඩු ලබන්න හේතුව කොවිඩ් ප්‍රශ්නේ, පාස්කු ප්‍රශ්නය සහ මේ රටේ ආර්ථික අර්බුදයත් එක. දැන් මං හිතන්නේ 2022 ලාභ ලබන තත්යකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒම නිසා විශේෂයෙන්ම මෙම ගුවන්තොටුපළේ තියෙන ප්‍රශ්න, අපි ගුවන්තොටුපළක් දැන් අලුත් ගුවන්තොටුපළ හැදුනාට පස්සේ නම් මේ ප්‍රශ්න හුඟක් විසඳෙයි. විශේෂයෙන්ම වැසිකිලි කැසිකිලි ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම විශාල තදබදයක් එක්ක ෆ්ලෝ ඒරියා එක මේ විශාල මුදලක් යනවා ටෙන්ඩර් කරද්දී එම තීරුබදුරයි සහිත රහිත මේ සඳහා වෙල්සල් සඳහා ඒවා මේ තියෙනවා. ඒ වගේම ටැක්සි සේවය විශාල හැමදාම තියෙන ප්‍රශ්නයක් තමයි ගුවන්තොටුපළ ටැක්සි සේවය. ඒකට යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. විශේෂයෙන්ම මම ඇමතුමන් ඉල්ලනවා දැන් අපේ රටේ වැසියන් ලංකාවට ආපුවාම ගුවන්තොටුපළ ප්‍රධාන බස් නැවතුම්පොළට සහ කොළඹ තියෙන ප්‍රධාන බස් නැවතුම්පොළටත් දුම්රිය ස්ථානයට කොටුව දුම්රිය සහ සම්බන්ධීකරණය සඳහා වැඩපිළිවෙළක් මේවා මම හිතන්නේ අලුත් අපේ ගුවන්තොටුපළ මේ පරයන්ති හැදුනහම මේවා එකතු වෙනවා. නමුත් දැන් තියෙන ප්‍රශ්නයක් එහෙම බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම පිටරට ඉඳන් එන අයට ඩොමෙස්ටික් රට තුල ගුවන් සම යාන සාමාන්‍යයෙන් මාසයකට 2000ක් විතර රට තුල ගුවන් ගමන්වල යෙදෙනවා. ඒ වගේම අවුරුද්දට 24000ක් පමණ. එතකොට ඒ එන අයට මේ ගුවන්තොටුපළ තුල ඒ ඩොමෙස්ටික් ගුවන් යාන ලබා ගැනීම සඳහා යම්කිසි වැඩපිළිවෙළකුත් සකස් කරුවොත් විශේෂයෙන්ම හොඳයි කියලා අපි හිතනවා. මොකද ඒක නිසා සමහර අයට දැන් පිට රටින් එන. මොකද ලංකාවේ තියෙන ගුවන්තොටුපළ 22ක්, මේ 22න් පහක් අන්තර්ජාතික ගුවන්තොටුපළ. ඒත් අන්තර්ජාතික ගුවන්තොටුපළ පලාලි ගුවන්තොටුපළ දැන් ඉන්දියාවෙන් යානා පැමිණෙනවා. ඒක මේ වැටිකලෝ වැඩකළු ගුවන්තොටුපළට එහෙම පැමිණෙමින් තියෙනවා. අනිත් ගුවන්තොටුපළ එනවා. හැබැයි පිට රටින් එන අයට තමන්ගේ මේ ඒ ගුවන්තොටු යාන හරහා තමන්ගේ ප්‍රදේශයට යන්න ඒ වැඩපිළිවෙළ සකස් කරුවොත් ඒක හොඳයි කියලා විශේෂයෙන්ම අපි කල්පනා කරනවා. ඒ වගේම මත්තල ගුවන්තොටුපළ දැන් හඳුන්වන්නේ ලෝකේ ගුවන් යාන නැති ගුවන්තොටුපළ විදියට, හිස් ගුවන්තොටුපළක් විදියට. දැන්ටත් තාම මේ මත්තල ගුවන්තොටුපළේ මේ මාසික ආදායම ලක්ෂ 85ක් විතර එනවා. ඒ ආදායම වගේ 21 ගුණයක් වියදම තියෙනවා මාසයකට. ලක්ෂ 1600කට වැඩිය මාසික වියදම තියෙනවා. ඒ වගේම ලක්ෂ 2250 ගානේ ඒ මාසයකට බිලියන අවුරුද්දකට බිලියන 2.6 ගානේ 2031 වෙනකම් මම හිතන්නේ ගෙවන්න තියෙනවා. ඉතින් ලක්ෂ 85ක් මාසයකට හම්බෙලා ලක්ෂ 1600ක් මාසයකට වියදම් තිබිලා ලක්ෂ 2250 ගානේ මේ මාසයකට ගෙවන්න වෙනවා 2030 වෙනකම්. ඉතින් මේක විශාල ප්‍රශ්නයක් තියෙන ගුවන්තොටුපළ. ඉතින් මේ ගුවන්තොටුපළ පිළිබඳව මම හිතන්නේ ඔබතුමා යම්කිසි තීන්දුවක් ගනි. දැන් අපි දැක්කා මේ අයවැයෙන් තියෙනවා රාජ්‍ය ආයතනවල තියෙන ණය. ලංකාවේ රාජ්‍ය ආයතන 52ක් තියෙන මේ ආයතනවල තියෙන ණය මහා භාණ්ඩාගාරයට ගන්නවා කියලා. දැන් ඒතර මහා භාණ්ඩාරයට ගත්තාම ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ 2017 ඉඳන් 2022 වෙනකම් බිලියන 320ක් එතන පාඩු තියෙනවා. සමස්ත පාඩුව බිලියන 500ක් පමණ. එතකොට මේ සමස්ත පාඩුව භාණ්ඩාගාරයට ගත්තාම ඒක ශේෂපත්‍රය මේ ගුවන් කියන්නේ ගුවන් සේවා සමාගමේ ශේෂපත්‍රය නිල් වෙනවා. ඒක නැති වෙනවා. එතකොට මම හිතන්නේ යම්කිසි වාසියක් එයි. ඉතින් එතකොට ඒ වගේ එතකොට එහෙම ඒක ශේෂපත්‍රයේ ගත්තාම මේ ශේෂපත්‍රය නිල් වෙනවා. එතකොට මේක සාමාන්‍යයෙන් මම හිතනවා පුද්ගලික අංශයට හරි කාට හරි ඒක ලබා දෙන්න පුළුවන්. හැබැයි මේකට යම්කිසි වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මොකද මේක රටේ නම ගෙනියන එකක් ශ්‍රී ලංකන ආයතනය. ඒකින්ද ඒව ගැන වැඩපිළිවෙළක් හදන්න ඕනේ. ඒ වගේම සිවිල් ගුවන් සේවා අධිකාරියෙක් තියෙනවා මේ එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්. ඒගොල්ලන්ට ගෙවීම් පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා මේ පසුගිය දිනවල. මම හිතන්නේ මට ආරංචි තමයි ඒක සාකච්ඡා කරලා ඒ ප්‍රශ්නේ විසඳගත්තා කියලා. මොකද ඒගොල්ලෝ ඉතාම අත්‍යවශ්‍ය අය එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්ස්ලා. ඒ වගේම ගුවන් යානා අලුත් වැඩියා කරන ඉංජිනේරු මේ බලපත්‍රය ලබා ගැනීම සඳහා මේන්ටේනස් මේ ලයිසන් එක ගන්න මේ ඉංජිනේස්ලට මේ ඒකට විභාගිතයම තියලා නැහැ කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ පිළිබඳව යම්කිසි වැඩපිළිවෙලක් සකස් කරුවොත් හොඳයි. මොකද ඒක අත්‍යවශ්‍යයි. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව මෙම ලයිසන් එක ගන්න. ඒ වගේම මෙහෙම අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා ඔබතුමා ඇමති වෙලා ඉඳද්දී අපි මැඩකල්ප ගුවන් තොටුපළ සංවර්ධනය කළා, පලාලි ගුවන් තොටුපළ සංවර්ධනය කළා. දැන් පලාලි ගුවන් තොටුපළේ ගුවන් පතය තව වැඩි දියුණු කරන්න මම හිතන්නේ අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා ඔබතුමා වැඩපිළිවෙල සකස් කෙරුවොත් හොඳයි. ඒක මොකද දැන් ඉන්දියාවත් සමග සම්බන්ධ වෙලා ඇද්දි ඒක විශේෂයෙන්ම වැඩපිළිවෙල සකස් කෙරුවොත් හොඳයි කියලා. මුදල් මේ පාර දීලා තියෙනවද? කොපමණ දීලා තියෙනවද? විශේෂයෙන්ම එහෙමන ඒ වගේම මෙවර අර ගුවන් යානා 24ක් තියෙනවා කල්බදු යටතේ අපේ ගුවන් සමාගමට. මේ සියල්ලම මේ මම හිතන්නේ හුඟක් පරණ ගුවන් යානා. දැන් ගුවන් යානා 11ක් ඔබතුමාලා කල්බදු යටතේ ගන්න යන්නේ අලුතෙන්ම ගන්න යනවාද? කල්බදු ඒ ගන්න යනවා. දැන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ 2015 වෙද්දි එක ගුවන් යානයකට සේවක 300 ගණක් හිටියා. දැන් ඒක මම හිතන්නේ 200-250ට අඩු වෙලා තියෙනවා. එක සේවකයෙක් වෙනුවෙන් 2015 දී 49,50,000ක් වාර්ෂිකව පාඩු ලැබුවා. දැන් ඒක ටිකක් අඩු වෙලා ඇති කියලා අපිට හිතනවා. කෙසේ වෙතත් මේ ගුවන් යානා පිළිබඳව විශාල ප්‍රශ්නයක් තියෙනවා. ගුවන් යානා මිලදී ගැනීමේදී ඒ සහ කල්බදු ක්‍රමයට ගැනීමේදී තිබිච්ච අක්‍රමිකතා පිළිබඳව ඔබතුමා සොයලා බලන්න, ඒ ගැන සාකච්ඡා කරලා මම හිතන්නේ ඒ පිළිබඳව වැඩ පිළිවෙල සකස් කෙරුවොත්
කරන ලද ටෙන්ඩර් මණ්ඩලයක් මගින් තමයි කල්බදු වලටත් ගුවන් යානා ලබා
ගන්නේ. ඔව් ඒ විදිහට එහෙම කරනවා නම් හොඳයි. ඒ වගේම දැන් තව එකක් මේ අමතුනේ මම එදවස ඉඳන්ම කියන එකක් තමයි අපේ වර්ග කිලෝමීටර් 65,200ක් තියෙනවා අපේ රට. අපේ ගුවන් සීමාව තියෙනවා ඒ වගේ 20 ගුණයක්. ඒතකොට සාමාන්යයෙන් දවසකට ගුවන් යානා 175,200ක් විතර අපේ ගුවන් සීමාවේ යනවා. ඒතකොට තාම අය කරන්නේ ඩොලර් 250 එක ගුවන් යානයකින්. ඔව් ඒක එතකොට සාමාන්‍ය දුර ප්‍රමාණය ගුවන් යානාවේ බර සහ ගුවන් යානාවේ යන මගින් ප්‍රමාණය අනුව වෙනත් රටවල එහෙම අය කිරීම කරනවා. බර ගුවන් යානාවේ බර දුර ගමන් කරන දුර ප්‍රමාණය ඒ එයා ස්පේස් එකේ ගමන් කරන දුර ප්‍රමාණය සහ ඒ වගේ මේ මගින් ප්‍රමාණය අනුව අය කිරීම සඳහා වැඩපිළිවෙලක් අපි ඒ දවස්වල ඒ ගැන කතා කළා. සමීක්ෂණයක් කරලා ඒ ගැන වැඩ කෙරුවොත් හොඳයි. මම හිතන්නේ එහෙම වුණොත් ඩොලර් 300-450ක් වෙන්න අපිට අය කරගන්න පුළුවන් තත්ත්වයක් වෙයි. එහෙම වුණොත් ගුවන් සේවා සිවිල් ගුවන් සේවා අධිකාරී ආදායම වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා විශේෂයෙන් මේක ඔබතුමා මම හිතනවා මේවර නව ගුවන් සේවා ඇමතිවරයා වශයෙන් මේක මේ වැඩේට අතගහයි කියලා. ඒ වගේම විශේෂයෙන්ම මම වරාය අධිකාරිය ගැනත් කතා කරන්න ඕනේ. මේ වරාය ගැන මම විශේෂ කතා කරද්දී මට දැක්කා මේ වරායට ගිය පසුගිය වසරේ බිලියන 5.5ක් විතර වෙන් කරලා තිබුණා. මේ පාර වෙන් කරලා තියෙන්නේ බිලියන 3.5. හැබැයි මේකේ තියෙනවා මේ 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 වැය ශීර්ෂයේ වරාය සංවර්ධනය කියලා. වරාය සංවර්ධනය කියන තැන තියෙනවා වරාය සංවර්ධනේ සූර්යව ක්‍රීඩාංගණය. වරාය සංවර්ධන යටතේ තියෙනවා සූර්යව ක්‍රීඩාංගණය කියලා මුලසරණ මන්තුමනි. මිලියන 1,333ක්. කෝටි 13,333ක්. ඒතර වරාය සංවර්ධනයේදී කොහොමද සූර්යව ක්‍රීඩාංගණයට මුදල් වෙන් වෙන්නේ? ඉතින් මේකෙන් තේරෙන්නේ මේ සූර්යව ක්‍රීඩාංගණය හදලා තියෙන්නේ වරායෙන්. තොර වරායේ මෙච්චර මේ ප්‍රශ්න තියෙද්දි වරායෙන් දැන් අපි හරියට මත්තල ගුවන් තොටුපළට ගෙවනවා වගේ මත්තල ගුවන් තොටුපළ නම් ගුවන් තොටුපළක් හින්දා කමන්නේ බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් ගෙව්වට ඒ මුදල් වලින්. හැබැයි දැන් වරායට ගෙව වරාය සල්ලි ගෙවනවා මේ විශේෂයෙන්ම මේ සූර්යව ක්‍රීඩාංගණය. සූර්යව ක්‍රීඩාංගණය විතරක් නෙමෙයි මං හිතන්නේ දැන් ඒ සම්බන්ධවට හදලා තිබිච්ච අර මේ සම්මන්ත්‍රණ ශාලා ඒවා දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේ මේ සූර්යව ක්‍රීඩාංගණයත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේක හැම බැලුවා සෑම මේ වැයශීෂයකම මේ වරායේ වැයශීෂයකම මේ සූර්යව ක්‍රීඩාංගණය ගැන තියෙනවා. ඉතින් මේක කවදෙනකම් ගෙවන්න තියෙනවද කියලා හොයාගන්න විදිහක් නැහැ. මම හිතන්නේ දිගින් දිගටම ඒ ප්‍රශ්නේ ඇති වෙනවා. මම හිතන්නේ වරායත් එක්ක විශේෂයෙන්ම සිවිල් ගුවන් සේවා අධිකාරියේ තව තවත් ප්‍රශ්න තියෙනවා. ඔවුන්ගේ මේ
ගරුමන්තම කාර්ය අවසානයි.
විභාග පිළිබඳව සහ ඒ වගේම ගුවන් තොටුපළ දබතුමා දැන් මේ ආර්ථික අර්බුදයේ අවසන් වෙනකන් ඉන්න වෙනවද? ගුවන් තොටුපළ ඉතිරි වැඩ කටයුතු කරන්න දැන් මේ කරලා තියෙනේ වටත් ගෙවන්න සිද්ධ වෙනවද කියලා මම ඔබතුමාගෙන් දැනගන්නත් කැමතියි.
ගරු ඇමතිතුමා
ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ වහාම නැවත ජයිකා එක එකක් සාකච්ඡා කළා. ඔවුන් කැමති මේක දිගටම ගෙනියන්න.
බොහොම සුළු. ඉතින් එහෙමනම් ඒ ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම සුළු.
සති ගරු අනුරාධ ජයරත්න මැතිතුමා ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
සුති ගරු සභාපතිතුමනි, යුක්තිය පසඳලීමේ කාර්යක්ෂම ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ ගෝලීය උන්නතිය හා ජනතා අපේක්ෂාවන්ට සරිලන පරිදි සමාජීය අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර වශයෙන් නීති ප්‍රතිසංස්කරණය කිරීම. ඒ වගේම මෙහෙවරගේ සඳහන් වෙනවා, කාර්යක්ෂම හා අර්ථවත් ලෙස යුක්තිය පසඳලීමේ අරමුණ ඇතිව ප්‍රතිපත්ති සැලසුම් හා වැඩසටහන් ප්‍රසම්පාදනය කිරීම හා ක්‍රියාත්මක කිරීම. ඒ වගේම පුරවැසියන්ගේ අයිතිවාසිකම වඩාත් හොඳින් පිළිගැනීම, ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණය කිරීම. මේ කාර්යයේදී විශේෂයෙන්ම අද අධිකරණ අමාත්‍යාංශයට අදාළව පක්ෂ විපක්ෂ බොහෝ පිරිස් අපේ ගරු මන්ත්‍රීතුමාල ඉදිරිපත් කරපු අදහස් අනුව අපේ සමස්ත අධිකරණ පද්ධතිය පිළිබඳව සුභවාදී අදහස් බොහොමයක් ඉදිරිපත් වුණා. ඒක මම විශ්වාස කරනවා මේ රටේ අපේ රටේ පැවැත්ම දියුණුව මේ සියලු කාරණාවලට ඒ එකතු කරපු අදහස් ඒ සියල්ලම වටිනාකමක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මොකද රටක අධිකරණ පද්ධතිය ඒ සමස්ත ක්‍රියාවලිය කඩාගෙන වැටුණොත් අපි කියන මොන ප්‍රතිපත්තීන් මොන වැඩසටහනක් අපි හැදුවත් ඒ ඉදිරියට අරගෙන යන්න පුළුවන් කමක් නැහැ. බොහෝ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ අදහස් උදාස් ඒ සියල්ල එකට ගත්තාම අපි දැකපු දෙයක් තමයි මේ අදහස් උදාස් තුළ රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව සමහර විට පෞද්ගලික කාරණාවලදී නීතිපති දෙපාර්තමේන්තුව තමුන්ගේ පෞද්ගලික කාරණාවල යම් එක දෙකක විවේචනයක් එහෙම නැත්නම් දේශපාලන තමුන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ කතා කරපු කාරණාවල නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳ චෝදනා නැගුවට සමස්යක් හැටියට අපි සියලු දෙනාටම මේ රටේ අධිකරණ පද්ධතිය පිළිබඳව විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. ඒක අපි බොහෝ විට දැක්කා. අපි පුද්ගලයෙකුට ආයතනයකට රජය හැටියට හෝ ඒ වගේම ආණ්ඩුක්‍රම විවස්ථාව තුළ හෝ යම් ප්‍රශ්න අරමුණ දාපු ඕනම අවස්ථාවක ගරු අධිකරණයට ගිහිල්ලා මේ රට නැවත වාරයක් නිවැරදි තැනට ගන්න ඕනම පුරවැසියෙකුට පුළුවන්කම ලැබුණා. එහෙමනම් අපි මොන සංවර්ධන මොන සේවා මොන කියන ආර්ථික කාරණයකට අපි යොමු වුණත් මේ කියන අමාත්‍යාංශයේ වගකීම මේ කියන අමාත්‍යාංශයේ සමස්ත අධිකරණ පද්ධතිය වැඩ කොටස හරියට කෙරුණේ නැත්නම් අපිට රටක් හැටියට ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. මේකෙදී අපි අමාත්‍යාංශ හැටියට දෙපාර්තමේන්තු 8ක් ඒ වගේම ආයතන 13ක් විශේෂයෙන්ම සදාන් කරන්න ඕනේ මේ වෙනකොට අපේ 52ක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගෙන ඒ වගේම තවත් 50-10ක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තියෙනවා. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට දැනට අවසන් වශයෙන් සකස් කරලා තියෙනවා 50-28ක්. ඒ වගේම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්ති අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා තවත් 57ක්. ඒ වගේම තමයි නීති රෙගුලාසි යටතේ දැනට ගැසට් පත්‍රයේ පාර්ලිමේන්තු අනුමැතිය සඳහා දැනට ක්‍රියාත්මකවින් පවතින ගණන 8ක්. පෞගිය දිනවල අපි දැක්කා අයිස් වගේ මද්‍රව්‍ය බොහෝ විට ඊට දඬුවම් ලබා දීම සඳහා ගැසට් පත්‍රයකින් ඒ විෂ මද්‍රව්‍ය පිළිබඳව ඇතුළත් කරලා තිබුණේ නැහැ. හැබැයි එවැනි සංශෝධන ක්‍රියාත්මක වෙලා අද වෙනකොට ඒ සමස්ත අධිකරණ පද්ධතියට නව සංශෝධන අවශ්‍ය කරන වෙනස්කම් බොහෝමයක් හඳුන්වා දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වෙනුවෙන් විශේෂයෙන්ම අපේ හිටපු අමාත්‍යතුමා ගරු අලි සබ්‍රි අමාත්‍යතුමාත් ඒ වගේම වර්තමාන අධිකරණ අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමා විජේදාස රාජපක්ෂ ඇමතිතුමත් ලේකම්තුමී ප්‍රධාන සියලු නිලධාරීන්ට රාජ්‍ය අමාත්‍යවරයා හැටියට විතරක් නෙවෙයි නීතිඥවරයෙක් හැටියටත් අපි ස්තුතිවන්ත වෙනවා. මොකද පහුගිය කාලවල බොහෝ විට කැබිනට් එක නියෝජනය කරපු අමාත්‍යවරුන්ගේ අදහස් උනේත් වැඩිම කැබිනට් පත්‍රිකා ප්‍රමාණයක් ඉදිරිපත් උනේ අධිකරණ අමාත්‍යාංශයේ. වැඩිම සංශෝධන ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා යල්පැන ගිය නීතීන් අදට ගැලපෙන යාවත් කියලා කාලීන කරන්න ඒ අනපනත්තික සංශෝධනය කරන්න කටයුතු කරපු කාලයක් හැටියට මේ පෞගිය වර්ෂ කීපය හඳුන්වන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම නීතිඥවරයෙක් හැටියටත් අපි අපේ ස්තුතිය පුද කළ යුතුව තියෙනවා. අපි දැක්ම මෙහෙවර පිළිබඳ ගත්තත් අද එක විවේචනයක් මේ සමස්ත ක්‍රියාවලියේ පැනනගෙන එක තැනක් තමයි මේ ගතවන කාල සීමාවන් පිළිබඳව. ඒකෙදි පොඩි සත්‍යයක් තියෙනවා. මොකද අපි 2015-22 කාලය ඇතුළත ගත්තහම තිබිච්ච නඩු ප්‍රමාණය 2015 පමණ වෙනකොට තිබිච්ච නඩු ප්‍රමාණය 728,581ක්. හැබැයි 2022 වර්ෂය වෙනකොට 1,94,912ක් නඩු
පැවරීම් මේ වෙනකොට තියෙනවා. එතකොට මේකේ ප්‍රතිශතයක් හැටියට ගත්තොත් 50%කට එහා ගියපු නඩු වැඩිවීමක්. හැබැයි රටේ පැවතිච්ච කෝවිඩ් වසංගතය එක පැත්තකින්, අනිත් පැත්තෙන් රටේ පැවතිච්ච අයහපත් දේශපාලන සමාජීය කටයුතුත් එක්ක බොහෝ විට මේ අධිකරණ පද්ධතිය නිලධාරින් මේ සියලු දෙනාට ක්‍රියාත්මක වෙන්න පුළුවන් ප්‍රමාණයත් එක්ක ගත්තහම මම හිතන්නේ ප්‍රායෝගිකව මේ කාරණාව ඒ අවශ්‍ය වන ඉලක්ක සහගතව ගෙනියන්න පුළුවන්කම ලැබුණා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම තමයි 2022 6 වෙනි මාසේ 30 වෙනකොට මේකේ සමත මණ්ඩල කොමිෂන් සභාවේ කාර්යයන් අපි තවදුරටත් පුළුල් කරලා සමත මණ්ඩලයේ ඒ අමාත්‍යාංශ මම හිතන්නේ සමත මණ්ඩල කොමිෂන් සභාවට ඉදිරිපත් කළ තියෙන දැනට තියෙන ප්‍රමාණය 38,724ක් ඒ කාර්යභාරය පුළුල් කරලා තව අධිකරණ පද්ධතියේ ඒ ක්‍රියාවලිය වේගවත් කිරීම අමාත්‍යාංශ හැටියට අපේ කරමුණක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි පෞගේ කාලවල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු වරුවන් ප්‍රමාණය වැඩි කිරීම, ඒ වගේම දිසා අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ බොහෝ විට එක සානයක ක්‍රියාත්මක වෙච්ච දිසා අධිකරණ මහේස්ත්‍රාත් අධිකරණ වෙනම ක්‍රියාත්මක කරන්න පුළුවන් වීම, ඒ වගේම මේට අනුබද්ධ වෙන අනෙකුත් ආයතන උදාහරණයකට රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වගේ ගරු විජේදාස රාජපක්ෂ මහතුමාගේ අපේ උපදේශ පරිදි මම හිතන්නේ මේ වෙනකොට වඩා වේගවත් වෙලා ඒ වාර්තා ටික ඉදිරිපත් කරලා ඒ නඩු කටයුතු ටික කඩිනමින් ක්‍රියාත්මක කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි අපි බොහෝ විට දැකපු කාරණාවක් තමයි මේ අභියාචනා කාලය පිළිබඳව. බොහෝ විට මරණ දඬුවම හෝ දීර්ඝකාලීන සිරදඬුවම් නියම කරන සිරකරුවන් ඔවුන්ගේ සිර ඒ රිමාන්ඩ් බන්ධනාගාරගත වෙලා ඉන්නවා අභියාචනාධිකරණයේ ඒ නඩු කටයුතු පැවැත්වෙන කාල සීමාව තුළ. හැබැයි බොහෝ විට ඒකෙන් තීන්දුව දෙනකොට ඒ අභියාචනාව පවතින කාල සීමාවේ හිටපු රිමාන්ඩ් බන්ධනාගාරගත වෙච්ච කාලයේ සමහරට දඬුවමටත් වැඩි කාලයක් මොවුන් බන්ධනාගාරගත වෙලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මීට අවශ්‍ය කරන සංශෝධන මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා අර අභියාචනාධිකරණයට අපැලක් ඉදිරිපත් කරපු පිරිසට මේ තුල යම් සාධාරණයක් ඉටු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ විතරක් නෙවෙයි අද අපේ බන්ධනාගාරවල ගත්තාම කන්වික් වෙච්ච ප්‍රමාණය, ඒ කියන්නේ රිමාන්ඩීස්ලා සහ කන්වික්ටඩ්ස්ලා ගත්තාම 5:1 අනුපාතයක් තියෙනවා. ඒ කියන්නේ බන්ධනාගාරගත කරන ප්‍රමාණය 5යි, උන් චූදිතයන් වැරදිකරුවන් බවට පත් වෙන ප්‍රමාණය 1යි. මේක ලෝකයේ තියෙන සාමාන්‍ය අනුපාතයන් එක්ක අපි සංසන්දනය කරාම ඒක සුබවාදී අනුපාතයක් නෙවෙයි. අපි බොහෝ විට අපි දකින අපේ නීතිය තුළ තියෙන බරපතල ගැටලුවක් හැටියට අපි දකින්නේ අපි පුරුදු වෙලා ඉන්නවා බොහෝ විට නීතිපති දෙපාර්තමේන්තුවෙන් චෝදනා ගොනු කරාට පස්සේ මේ කණ්ඩායම් රිමාන්ඩ් බන්ධනාගාරගත කරාම එතනින් එහාට දඬුවම දුන්නා සමානව සැලකීමකුත් තියෙනවා. මේක තමයි ප්‍රායෝගික මහපොළොවේ ක්‍රියාත්මක වෙන විදිය. සමහර වෙලාවට පොලිසිය එතනින් එහාට ඒ නඩු කටයුතු කොච්චර කඩිනමින් හරියාකාරව ගෙනියනවද කියන එක පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා මේක වෙනස් වෙලා මේක නිවැරදි තැනකට අපිට ගෙනීමේ අවශ්‍යතාවය තියෙනවා. එහෙම නැති වුණොත් මොකද අද ගිය සිකුරාදා වෙනකොටත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරල් තුමා එක්ක අපි මේ බන්ධනාගාර පරීක්ෂණ
තාවිනාඩි දෙකක් තිබෙනවා මහත්තුමා.
මේ නිරීක්ෂණයේදී අපි දැකපු දෙයක් තමයි බන්ධනාගාරවල ඉන්න ප්‍රමාණය 13,000කට පහසුකම් දෙන්න පුළුවන් බන්ධනාගාරේ 26,000කට වැඩිය පිරිසක් ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට පුළුවන්කම තියෙනවා මේ වෙනකොට අපි යෝජනාවක් හැටියට ඉදිරිපත් වෙලා ඉන්න ඩිජිටල් වලල්ලක් සම්බන්ධයෙන් මේ චූදිතයන් පරීක්ෂණය කරලා හවුස් අරෙස්ට් එක, එහෙම නැත්නම් හවුස් ඩිටෙන්ෂන්, එහෙම නැත්නම් නිවාස අඩස්සිය තැබීම වගේ කාරණා අපිට හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වෙනුවෙන් මේ වෙනකොට JC එකට යොමු කරලා තියෙනවා. ඒ වගේම ගරු ඇමතුමා බලාපොරොත්තු වෙනවා මේකට කමිටුවක් පත් කරලා කඩිනමින් මේ වැඩපිළිවෙල සකස් කරලා ඒ සියලුම දෙනා බන්ධනාගාරගත කරනවා වෙනුවට ඒ චූදිතයන්ට යම් කිසි විදිහක තමුන්ගේ අධිකරණ කටයුතු නියමානුකූල කරන අතරතුර තමුන්ගේ ඒ ජීවිතයේ අවශ්‍ය කටයුතුත් කරන්න පුළුවන් නම් ඒ දෙකම එකට ගලපිය හැකි ක්‍රමවේදයක් ගෙනීම එක ඉලක්කයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි දැන් මේ බන්ධනාගාර ගතවන පිරිසගෙන් අද වෙනකොට 65%ක ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය වලට වරදිකරුවා එහෙම නැත්නම් චූදිතයන් වෙච්ච පිරිස. මේක රටේ බරපතල ප්‍රශ්නයක්. මේකෙදී මේ කටයුතු වලට මං හිතන්නේ අපි දඬුවම් ලබා දීම පමණක් හරියන්නේ නැහැ. එනිසා විශේෂයෙන්ම අපි විශෝධන පනත යටතේ පෞගිය කාලවල මේ පනතය ක්‍රියාත්මක වෙච්ච ප්‍රමාණය බොහොම මන්දගාමි. හැබැයි මේ පනත
කාලය අවසානය කරගත්තුමා
ඒ විලාඩියක් ගරු සභාපතිතුමනි දඬුවම් ලබා දීම පමණක් නෙවෙයි ඒ රෝගී තත්ත්වයේ ඉන්නවනම් උන්ට අවශ්‍ය කරන ඒ බෙහෙත් හේත් ලබා දෙන ගමන් උන් ස්වයන් රැකියාවකටත් අපිට හුරු කරන්න පුළුවන් නම් මම විශ්වාස කරනවා මේ කටයුත්ත අපි කළ යුතුව තියෙනවා. මොකද එහෙම නැත්තම් ඒ මද්‍රව්‍යයට බැහි වෙච්ච කෙනෙකුට දඬුවම් කිරීම තුළ පමණක් අපිට ඔවුන් නිවැරදි පුරවැසියෝ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අවසානයක කාරණාවක් අපේ ගරු තලත අතුගෝරළ මන්ත්‍රීතුමිය මතක් කරා මේ වටරැකට රැගෙන යාම පිළිබඳ වැලිකඩ බන්ධනාගාරය හැබැයි ඒකදී සිහිපත් කරන්න ඕනේ අපිට අක්කර 33ක් වටරැක තියෙන්නේ ඒ වගේම වැලිකඩ අක්කර 38ක් තියෙනවා පොරණ අක්කර 200ක් ලැබිලා තියෙනවා ඒ නිසා මේ බන්ධනාගාරයේ අදට හෙටට පමණක් නෙවෙයි දීර්ඝ කාලීනව අවශ්‍ය වන පහසුකම් සියල්ලෙන් අංග සම්පූර්ණ බන්ධනාගාරයක් හදන්න නම් පොරණට අරගෙන යන එක තමයි සුදුසු මොකද අක්කර 200ක ප්‍රමාණයක් අපිට මේ වෙනකොට ලැබිලා තියෙනවා ඒ වගේම තමයි අද වෙනකොට අපි විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ බන්ධනාගාරගත බන්ධනාගාර පිළිබඳ කතා කරනකොට
කීටි එක අවසන් කරන
ගමන්තුමා මේකෙදී කරපු සමීක්ෂණයේ ගරු සභාපතිතුමනි බන්ධනාගාරවල අපේ නිලධාරීන් පිළිබඳව බොහෝ විට චෝදනා කරනවා පොලිසිය බන්ධනාගාරවල මේ පිළිබඳ විවිධ චෝදනා කරනවා හැබැයි කරපු සමීක්ෂණයක අපි දන්නවා ඒ සමීක්ෂණය ගත්තාම 3/1කට ආසන්න ප්‍රමාණයක් ආතිත්‍ය 100 31.1ක් ඒ වගේම නිලධාරීන් 3/1කටත් වඩා පෞද්ගලික නිපුණතාවයේ අඩුවීම පිළිබඳ හැඟීමකින් පෙළෙන පිරිස ඒ වගේම මානසික වෙහෙස ගතිය පෙන්눔 කළ ප්‍රතිශතයේ 128.6යි ඒ නිසා අපි නිලධාරීන් පිළිබඳවත් ඔවුන්ගේ දීමනා වේතන පිළිබඳවත් මීට වැඩිය අපි හොයලා බලලා ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන්නත් බලාපොරොත්තු වෙනවා මොකද ඔවුන්ට චෝදනා කරලා සමහර වැරදි පිළිබඳ සමාජගත කරලා කතා කරනවට වැඩිය
කීටි
මේ අමාත්‍යාංශයේ කාර්යභාරය නිවැරදිව කෙරුණේ නැත්නම් ස්වාධීන අධිකරණය තුළ රටේ වැඩ කටයුතු කෙරුණේ නැත්නම් මේ මොන ආර්ථික ප්‍රතිපත්ති මොනව හැදුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කටයුතු ටික කරන අපේ ගරු අමාත්‍යතුමා ප්‍රධාන අපේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමිය ඇතුළු සියලුම අපේ අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ වගේම නීතිපතිතුමා සහ කොමසාරිස් ජෙනරල්තුමා ප්‍රධාන අනිකුත් ආයතන 18 නියෝජනය කරන ආයතන ප්‍රධානීන් ඒ සියලුම දෙනාට 2023 වර්ෂයේ අභියෝගාත්මක වර්ෂයක් මොකද අපිට අවශ්‍ය සියලු පාසුකම් සහිත ඉදිරියට යන වර්ෂයක් නෙවෙයි කැපකිරීම් සහිත ඉදිරියට යන වර්ෂයක් ඒ වර්ෂයේ
ගරු අමාත්‍යතුමා විනාඩි දෙකකට වැඩි කාලයක් දුන්නා
ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා බොහොමත්ම ස්තුතියි
ස්තුතියි